එකතු කළාගේ මත බදු සංශෝධන 50 කට උපත දෙවෙනි වර කෙවීම හර්ෂා බේ හර්ෂා ඉසිල්ලා මැතුමා ඉදිරිපත්
ආ ටික ඉවර කරගන්නකම් විවාද කරන දෙයක් නැහැ මම මේක ඉදිරිපත් නොකළොත් ගරු කථානායකතුමනි යෝජනා පිළිම දැනුම් දීම දින නියමිත කටයුතු අද දින න්‍යාපත්‍රයේ අංක 1 2 3 ඉදිරිපත් කරනවා
සිඹලා පිටියමෙත්
ගරු
මොකද මේ
කථානායකතුමනි අද දවසේ මේ රටේ තමයි තීරණාත්මක 50ක් මේ ඉරිදා දවසේ පාර්ලිමේන්තුවේ කඳවලා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා තියෙන විවාදයේ ආරම්භ කරන ඉස්සෙල්ලා ව්‍යවෘද්ධෙත් මේ වගේ දවසක අද වගේ දවසක තමයි දෙසැම්බර් 10 තමයි මේ වැට්බදු 15 කරන යෝජනාව මොකද්දෝ හේතුවර ගෙනල්ලා තියෙන අදත් දවසේම දැන් මේ IMF කාරණාවත් එක්ක මේ යෝජනාව අද ගෙනල්ලා තියෙනවා මේ යෝජනාවට පෙර ආතුව මේ කැසට් නිවේදනය නිකුත් වෙනා පස්සේ මේ පාර්ලිමේන්තුවලත් එළිය සමාජෙත් ප්‍රශ්න ගොඩක් මතු වුණා මේ අලුතෙන් 0.01% 0.18% දක්වා එකතු කරන්න යෝජනා වෙන බදු සම්බන්ධව යෝජනා ගණනාවක් ඉදිරිපත් වුණා විරෝධතා දරනවා විශේෂයෙන්ම ඉන්ධන ශේෂ්ත්‍රය විදුලිය ජලය වෛද්‍ය පොත්පත් වැවිලි විශේෂම කුසී මේ සම්බන්ධව මේ පාර්ලිමේන්තුවේත් අපි අවස්ථාව ගන්නකට මේක මතු කරනකොට විශේෂයෙන්ම වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා කුසී කර්මාන්ත අමාත්‍යතුමා කුස්සහ වැවිලි ශේෂ්ත්‍රයේ මේ බදු එකතු කිරීම තුළ වෙන ප්‍රශ්න ගැන සංශෝධනයක් ගේන තේරුණා මම අහන්න කැමති අද සංශෝධන
ඉදිරිපත්
संशोधन
අද දවසේ එකතු කළාගේ මත බදු සංශෝධන 50 කෙටුම්පත මේකෙන් අදහස් වෙන්නේ අපි එකතු කළාගේ මත බද්ද වැඩ් බද්ද නිදහස දීලා තිබුණා අයිතමයන් 138කට ඒකෙන් 97ක් අද දවසේ අපි ඉවත් කරන්න කටයුතු කරනවා රාජ්‍ය ආදායම් වර්ධනය කර ගැනීම අවශ්‍යතාවය වෙනුවෙන් ඒ වගේම අංක 2 තියෙන්නේ මුදල් 52ක් ඒකෙන් අපි අදහස් වෙන එක කාරණාව ගරු කථානායකතුමනි අපි දන්නවා කෙටි පණිවිඩ SMS යැවීමේදී මෙතෙක් බඩු වලට ඇටක් වෙලා තිබුණේ ජංගම දුරකථන වලින් කෙටි පණිවිඩ යැවීම පමණයි. අපි දැක්කා නමුත් ස්ථාවර දුරකථන මගිනුත් විශාල වශයෙන් මේ කෙටි පණිවිඩ යැවීමෙන් සිද්ධ වෙනවා. ඉතින් රාජ්‍ය ආදාය වර්ධනය කර ගැනීමේ අවස්ථාවක් හැටියට අපි ජංගම ස්ථාවර දුරකථන වලින් කෙටි පණිවිඩ යැවීමත් මේ බඩු වලට ඇටක් කරනවා. ඊට අමතරව මේ විශේෂයෙන්ම අපි නවත්වපු කාලේ සාධාරණ හේතු මත ගෙනාපු ඊට කලින් ඇනෝම් කරපු වාහන 100කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒ සඳහා නියම බද්ද සහ අධිභාරයක් ගෙවලා ඒ වාහන නිදහස් කර ගැනීම යෝජනාවකුත් මේ මුදල් පනත තුළ තියෙනවා. ඊට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයේ පරිපූර්ණකයක් තියෙනවා. විශේෂයෙන්ම බිලියන 16ක අර පැහැදිලි කරා වාගේ ඔවුන්ගේ විශේෂයෙන්ම ආහාර සහ වෙනත් මිනිලා ඇඳුම් සඳහා වූ දීමනාව කැටියෙන් නමුත් මේ තුලින් කිසිසේත්ම මීට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ වෙනත් වැය විෂයන් හා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වන වෙනත් වැය ශීට් සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන වලින් රුපියල් බිලියන 16.5ක් ඔවුන්ට වෙන් වෙලා තිබුණ මුදලින්ම ඒ අනුව මේ පරිපූර්ණක ඇස්තමේන්තුව මගින් සමස්ත අයවැයට හෝ ණය ගැනීමේ සීමාවන්ට බලපෑමක් වෙන්නේ නැහැ. මේ කාරණා තුන. ඉතින් මෙතෙන්දි වැදගත්ම දේ මේ කවුරුත් කතා කරන දැන් සති ගණනක් තිස්සේ කතා කරන මේ වැට් බදු වල සංශෝධන මේ වැට් බදු වල නිදහස ඉවත් කිරීම භාණ්ඩ අයිතමයන් 97ක අපි දන්නවා ගරු කථානායකතුමනි මුදල් අමාත්‍යාංශය හැටියට අපිට තවම මේ ජනප්‍රිය දේවල් කියන්න තියෙන අවස්ථා හුඟක් අඩුයි. අපි බොහොම ආර්ථික ආගාධයක වැටිච්ච රටක් ගොඩේමේදී අපිට ජනප්‍රිය දේවල් කියන්න තව පොඩි කාලයක් අවශ්‍යයි. අපිට තාම මේ රටේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න වෙලා තියෙනවා. එහෙම වෙද්දී ඔය ජනප්‍රිය වෙන්නේ නැහැ අපි දන්නවා ඒක. නමුත් අපිට මේ රටේ පැවැත්ම සඳහා මේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒක සමස්ත ජනතාව වෙනුවෙන් විපක්ෂය වෙන්න පුළුවන්. මේ 2 කෝටි 30 ලක්ෂයකට ආසන්න මිනිස්සු වෙනුවෙන් අපි මේ ස්ථාවරයේ මේ රටේ ගොඩනගන්න ඕනේ. නැතු අපි මේ රටේ ප්‍රශ්න දන්නේ නැතුව නෙවෙයි. මෙවැනි ආර්ථික ආඝාතකින් ගොඩ එන රටක සාමාන්‍ය ජනතාවට තියෙන ප්‍රශ්න සියල්ලම අපි එතුමාලා වාගේම ඉතාම පැහැදිලිව ඒ සියල්ලටම මේ ජනතාවට අපි ලබා දිය යුත්තේ ස්ථාවර රටක් කියන කාර්ය ජනප්‍රියභාවයට වඩා එහා ගිය වගකීමක් අපිට තියෙනවා කියන එක අපි පැහැදිලිව දන්නවා කරු කතානායකතුමනි. ඒක ජනප්‍රිය වුණත් නැතත්
වතක් අයින් කරනවා කිව්වනේ අයිතම සඩුව පොයින්ට් අයිතම් අයිතම 90ක් අයින් කරනවා කිය සම්පූර්ණයෙන්ම අයින් කරනවද?
ඒක අහගන්න කතා
කරා අහගෙන ඉන්නකො මේ.
ඔව් මුතුමා කිව්වේ ගාන
හරියට කියන්න.
මුතුමා කිව්වේ අයිතම 90ක් ඉවත් කරනවා කියලා බං අහන්නේ සම්පූර්ණයෙන්ම ඉවත් කරනවද?
අහගෙන ඉන්න.
අහගෙන ඉන්න එතුමා කියන්නේ.
මේ කිව්වා මේ
එතුමා
ඉන්න ඉතින් ඉන්නකො මං කියන්න.
ඔබතුමා
මේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක්නේ. ඇයි මට කතාව කරන්න දෙන්න? මට කතාව කරන්න දෙන්න. ගරු කතානායකතුමනි, මේ මම පැහැදිලිව කිව්වා. මම පැහැදිලිව කිව්වදී තේරුම් ගන්න. තේරුම් ගන්න. ප්‍රශ්නේ තියෙන්නේ
මේගොල්ලෝ රටබංගුරුවක් කරලා බෑ. රටබංගුරුවක් කරුවා. රටබංගුරුවක් කරුවා.
මම තේරුම් ගන්නේ නැහැ. බාණ්ඩ 138කට බාණ්ඩ මේ තේරුම් ගන්න ගරු කතානායකතුමනි, බාණ්ඩ 138කට අපි වැඩ් බදු නිදහස දීලා තිබුණා. ඒ 138ක් අයිතම වලට. ඒයින් 97ක් අපි ඒ නිදහස අහිමි කරනවා. මොකක්ද ඒකේ තේරුම? ඒ 97ට වැඩ් බද්ද අය වෙනවා. ඉතින් මේක තේරෙන්නේ නැත්තම් මේ පාර්ලිමේන්තුවේ කොහොමද කටයුතු කරන්නේ? මේක තමයි කිව්වේ. අපි දැක්ක ගරු කතානායකතුමනි, අපි රාජ්‍ය මූල්‍ය අර්බුද දෙකට ගියා. අපේ ආදායම දළදේශීය නිෂ්පාදිත සාපේක්ෂව 8.3යි. අපේ වියදම 18.5යි. මැදි ආදායම් ලැබෙන රටක වියදම අපි හිර වෙලා හිටියා. එතකොට 18.5ක් වියදම් කරන්න 8.3කින් අපි කටයුතු කරගෙන ගියා. අපිට ඇති වුණු තත්ත්වය ඔබතුමා දන්නවා. අපේ ණය ප්‍රමාණය දළදේශීය නිෂ්පාදිත සාපේක්ෂව 128ක් වුණා. ඉතින් අපි මේ මහා ප්‍රශ්නයකට මැදි වුණා ගරු මේ කතානායකතුමනි. මේ අයවැය සම්බන්ධව විශේෂයෙන් නිකුත් කළ ඉදිරිපත් කිරීමක තියෙනවා. අපි කොහොමද අපේ දළදේශීය නිෂ්පාදිත සාපේක්ෂව ආදායම අඩු වුණේ? ඒ වගේම අපි අවුරුදු 75ක් 30 අපේ මේ ප්‍රාථමික ගිණුමේ හිගය අවුරුදු 5ක් යන දිගින් දිගටම අපි ආදායමට වැඩි විශාල වියදමක් දරුවා. ඒක අපි ප්‍රාථමික ගිණුමේදී අපි ගණනය කරන්නේ වෙනස මේ විශේෂයෙන්ම බැංකු පොලිය වෙනසෙන් අඩු කරනවා. මොකද බැංකු පොලිය අපිට පාලනය කර නොහැකි දෙයක් නිසා පාලනය කළ හැකි වියදම් රාජ්‍ය ආදායමට සාපේක්ෂව පාලනය කළ හැකි වියදම් අපි හැමදාම වැඩි ප්‍රමාණයක් පවත්වාගෙන ගියා ගරු කතානායකතුමනි. අපි කොච්චර අර්බුදයකට ලක් වුණාද කියන මේ අමතක වෙන දෙයක් නෑ. මේ අවුරුද්දකට ඉස්සෙල්ලා තව මොහොතකින් මේ ඇති වුණ අර්බුදයත් එක්ක ඔබතුමාට මතකයි, මේ සභාවටත් මතකයි, මේ රටේ ජනතාවටත් මතකයි. ඇති වෙච්ච අත්‍යවශ්‍ය භාණ්ඩ හිගය, ඒ හිගයත් එක්ක ඇති වෙච්ච මහා අරගලය. ඒ අරගලය නිසා මේ අනිකුත් ශේෂ්ඨ නෙවෙයි. අපි කෘෂිකර්මය ගැන කතා කරනවා, අධ්‍යාපනය ගැන කියනවා, සෞඛ්‍ය ගැන ශේෂ්ඨ එකක්වත් නෙවෙයි. රජ ඇතිවත් වෙන්න සිද්ධ වුණා. එවැනි මහා දැවැන්ත තැනකින්දලා අපිට මේ ඉස්සරහට යන්නේ එදිනෙදා ජන ජීවිතය ආරක්ෂා කරගෙන මේ ආරක්ෂාව සහ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති වෙච්ච තැනකින්දන් තමයි අපි මේ ඉස්සරහට යන්නේ ගරු කතානායකතුමනි. ඒ නිසාම රටක රාජ්‍ය ආදායමේ වැදගත්කම, අර මහා අවුල නිර්මාණය වුණේ රාජ්‍ය ආදායම නොගැලපෙන නිසා, අඩු වීම නිසා. ඒකට විවිධ කාරණා තිබුණා. ප්‍රතිපත්ති මේ තීන්දුව වෙන්න පුළුවන්, තවත් ආව ඒකට ගණු වෙච්ච ප්‍රශ්න වෙන්න පුළුවන්. හැබැයි අපි 18.5ක් වියදම් කරනවා, 8.3ක් හොයාගෙන. එතන තමයි ප්‍රශ්නේ තිබුණේ. ඉතින් අපි ඒකට උත්තරයක් හොයන්න ඕනේ ගරු කතානායකතුමනි. ඉතින් මේ අපි බදු වෙනස් කිරීමේ තීන්දුව ගත්තා. ඒ අනුව රාජ්‍ය ආදායමේ වර්ධනයක් අපි දකිනවා. දැන් 8.3ක තිබුණු රාජ්‍ය ආදායම පසුගිය වර්ෂේ දැන් 9.2ක් වෙලා තියෙනවා. ඉතින් මේකට අපි මේ රටේ සමස්ත ජනතාවට ස්තුතිවන්ත වෙනවා. මහා පීඩනයක් දරාගෙන ජනතාව රාජ්‍ය ආදායම වැඩි කරන්න ඉවසා ඔබතුමාලා මොනවා කිව්වත්, මොන විදිහේ චිත්‍ර මවන්න හැදුවත් මේ රටේ සමස්ත ජනතාවට විශ්වාසයක් තිබුණා. අපි කියන දේ වර්තමාන නායකයා මුදල් අමාත්‍යවරයා විදිහට ගන්න පියවර පිළිබඳ මිනිසුන්ගේ විශ්වාසයක් තිබුණා. ඒ නිසා තමයි මේ අසීරු රටක 8.3 9.2ක් විදිහට වර්ධනය කරගන්න අපිට ලැබුණේ ගරු කතානායකතුමනි. අපි මේ රටේ සමස්ත ජනතාවට ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ගේ න්‍යාය පත්‍ර නැහැ. ඔවුන් ඊළඟට බලයට එන්න න්‍යාය පත්‍රය වෙනස් කරන්නේ නැහැ. ඔවුන් අවංකව මේ තමන්ගේ දුක දරාගෙන ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් නැගිටවිය යුතුයි කියන තැන ඉඳගෙන මේව දරාගත්තා. ඒ නිසා තමයි 8.3 9.2කට ගේන්න අපිට පුළුවන් වුණේ. අපි බලාපොරොත්තු වෙනවා මේක 2024 12.1කට ගෙනියන්න. ඒක අපිට අවශ්‍යයි. ඒ වගේම තව ඊගා වර්ෂයකට 115ක් රාජ්‍ය දළදේශීය නිෂ්පාදන සාපේක්ෂව රාජ්‍ය ආදායම 115ක් අපිට ස්ථාවර ආර්ථිකයක් තියෙන රටක් කියලා යම් හිතට සහනයක් ගන්න පුළුවන් වෙන්නේ ගරු කථානායකතුමනි අඩුම ගානේ මේ 115කට රාජ්‍ය ආදායම ගෙනහපුවාම හැබැයි ඒක පහසු නෑ ඒක අපහසුයි අනේ අපහසුතාව විඳගෙන යන්න අපිට සිද්ධ වෙලා තියෙනවා ජනප්‍රියභාවය කියන බොහොම කවුරුත් හොයාගෙන යන විශේෂට පරිබාහිරව උඩුගම් බලා පිළිඳන් අපිට වෙලා තියෙනවා ජනප්‍රියභාවය නැති තීරණ අරගෙන මේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් නගා සිටවන්න එතෙන් තමයි අපි මේ සියලුම අභියෝග මැද්දේ කටයුතු කරගෙන යන්නේ ගරු කථානායකතුමනි ඒ නිසා තමයි අපිට පුළුවන් වුණේ මේ ආයවැලේකඩය තුළ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් විශ්‍රාම වැටුප් වැඩි කිරීමක් දැන් අස්සැසුම සහනාධාරය මේක තිබුණේ මේ සහනාධාර ඔක්කොම තිබුණේ බිලියන 65යි අපි බිලියන 209ක් දෙනවා 2024 ඒ 209ම අපි රජයේ ආදායමෙන් වෙන් කරන්න ඕනේ දැන් මේ වර්ෂය තුළ අපිට ලෝක බැංකුව මේ සඳහා ආධාර කරා හැබැයි ලබන වර්ෂයේ 209ම අපි හොයන්න ඕනේ මෙරට සමස්ත ජීවත් වෙන්න අපහසු ජනතාව වෙනුවෙන් මේ සියලු බර අපි දරාගන්නේ රාජ්‍ය ආදායම් තුලින් ගරු කථානායකතුමනි දැන් වෙනත් සහනාධාර වශයෙන් බැලුවොත් බිලියන 1000ක් තියෙනවා 2024 සහනාධාර විවිධ ආකාර වෙන්න පුළුවන් මේ බිලියන 1000 අපි හොයන්න ඕනේ රාජ්‍ය ආදායමෙන් අපිට මේ මුදල් මුද්‍රණය කරන්න බෑ අපි අධ්‍යාපනය කරලා සෞඛ්‍ය මේ සියල්ල අපි කරන්න අවශ්‍යයි ගරු කථානායකතුමනි වෙනත් දැන් අපි විශේෂයෙන් අපේ ආදායම් හොයන ආයතන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රේගුව සුරාබදු මේවන් අපි ආදායම් හොයනවා දැන් අදත් අපි මේ කෙටි පණිවිඩ සඳහා මෙතෙක් තිබුණු ජංගම දුරකථන සඳහා පමණක් තිබුණු මේ බද්ද ඇයි අපි ස්ථාවර දුරකථන වලටත් අපි මේ සියල්ල එකින් එකට හොයාගෙන රාජ්‍ය ආදායම් වර්ධනයට දින හැම රාජ්‍ය ආදායම් අහිමි වෙන හැම කපොල්ලක්ම වහගෙන යනවා මේක වර්ධනය කරන්න මේකට ශක්තිමත් කරන්න දැන් අපි කියනවා ඇයි අපිට 2 ලක් වලට යන්න අමාරු කියලා. ඔය මේ වර්ෂේ අපිට අමාරුයි. දැන් අපි ගත්තොත් රේගුවට අපි දුන්නා 2 ලක්යක් මෙච්චර හොයලා දෙන්න කියලා කථානායකතුමනි. නමුත් අපි බාණ්ඩ 1500ක් මේ වර්ෂේ මැදක් වෙනකල් ආනයනේ නවත්තලා තියෙනවා. ආනයනේ මොකද්ද රේගුවේ ආදායම? සම්පූර්ණ රේගුව ආදායම හැදෙන්නේ ආනයනේ බදුවනේ. අපි බාණ්ඩ 1500ක් නවත්තලා රේගුවට කියනවා ආදායම හොයන්න. කොහොමද 2 ලක් වලට යන්නේ? රේගුවේ අදත් ප්‍රධාන ආදායම තියෙන්නේ වාහන ආනයනේ. හැබැයි වාහන එකක්වත් ගේන්න දෙන්නේ නැහැ. මෙන්න මෙහෙම මහ විශාල අර්බුදකාරී තත්ත්වයක් තුළ තමයි අපි මේ ඉලක්ක වලට යන්නේ ගරු කථානායකතුමනි දැන් අපි සුරාව මම අනුමත කරන්නේ නමුත් හැමදාමත් මේකෙ තියෙන මේ ආර්ථික විද්‍යා න්‍යාය තියෙන්නේ කොච්චර වැඩි කරත් දවසෙන් දෙකෙන් නැවතත් මේ අත්බැහැවුවන් මේකට යනවා හැබැයි මේ සමාජයකට යන්නේ නැහැ ක්‍රය ශක්තිය අඩු වෙලා තියෙනවා මිනිසුන්ට මිලදී ගන්න බෑ ඒ නිසා මිනිසුන්ට තෝර ගන්න වෙලා තියෙනවා මේකට යනවාද බත්පත් ඒක අපි පිළිගන්න ඕනේ අමාරුයි ඉතින් මේ අපි ආදායම් බදු වැඩි කරන්න කියලා කියනවා බිඳ වැටුණු සමාජයක සංකෝචන වෙන සමාජයක මේගොල්ලන්ට ඒකට යන්න බෑ ඉතින් අපි මේ සියලුම අපහසුකම් මේ නිර්ධාරී දැවැන්ත උත්සාහ මේවා මං කියන්නේ මේ සම්පූර්ණ නිවැරදි වැඩපි අපි ඒවට පිළිතුරු හොයාගෙන යනවා ගරු කථානායකතුමනි ඒ පිළිතුරු හොයාගෙන යන අතරේ මේ 2022 වර්ෂයේ ගත්තොත් අපි මුහුණ දෙන ගැටලු තමයි ආදායම හේවිදී මම ඔබතුමාට පෙන්ලා දෙන්න උත්සාහ කරේ. දැන් අපි මේ අයවැය යෝජනා තුළ සමහරු දැක්කේ නැහැ. මේ අයවැය යෝජනාවල අයවැය කියවීමේ අමුණුම් ලෙස ඉතා පැහැදිලිව තියෙනවා අපි මේ බදු අය කර ගැනීමේදී අපි මුහුණ දෙන ගැටලු වලට විසඳුම්. මේ රැමිස් පද්ධතිය විද්‍යුත් තාක්ෂණ තොරතුරු පද්ධතියක් අපි හඳුනලා දෙනවා. අවුරුදු 10ක් තිස්සේ කරගන්න බැරි වෙච්ච එක දිගින් දිගට විවිධ හේතු මත ඇදී ඇදී ඇවිල්ලා අපි මේ වර්ෂ අවසානයේ ආරම්භ කරනවා. ඒ තුළ අපි බලාපොරොත්තු වෙනවා මේ ඍජු බදු පද්ධතිය වැඩි කරන්න. එදාට අපිට පුළුවන් මේ කියන මේ ජනප්‍රිය යෝජනා ඉදිරිපත් කරන්න. මේවා යම් තාක් දුරකට ගෙනාම හේගුවත් අපි තත්ත්වයට ගේනවා. සුරාබදු එකක් ගේනවා. මේ යෝජනා ටික කියවලා බලන්න කියලා මම ආරාධනා කරනවා. මේ ගැන සැබෑවට උනන්දු වෙලා ඉන්නවනම් අයවැය යෝජනාවල තියෙන ඇමුණුම් ටික. අපි මේක මෙතනින් නවත්තන්නේ නැහැ. මේ හැමදාම වැඩ බද්ද වැඩි කරගෙන ඉන්න යන්නේ නැහැ. නමුත් මේ රටේ බදු පද්ධතිය වැඩි කරලා ඍජු බදු වැඩි කරලා දැන් අපි මේක බාර ගන්නකොට ජනාධිපතිතුමා අපේ රටේ 120ක් පමණයි ඍජු බදු. 80ක් වක්‍ර බදු හැම කෙනාට වදිනවා. දැන් අද වෙනකොට ඒක 10%කින් ඍජු බදු වර්ධනය වෙලා තියෙනවා. ඉතින් ක්‍රමානුකූලව තමයි ගරු කථානායකතුමනි අපිට මේ ගමන යන්න වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ කතා බහට ලක් වෙන මේ වැට් සහන 138ක් දුන්නු වැට් සහනය 97ක් අපි අයින් කරනවා. ඉතුරු ටික එහෙමම තියෙනවා. එතකොට මේ ඒ සුලින් අපි බලාපොරොත්තු වෙනවා ගරු කථානායකතුමනි දළ දේශීය නිෂ්පාදිත 1.12% ආදාය වර්ධනයක්. බිලියන වලින් බැලුවොත් බිලියන 378ක වර්ධනයක් අපි බලාපොරොත්තු වෙනවා ගරු කතානායකතුමනි. ඉතින් මේවෙන් තමයි අපිට අර මම කිව්ව දැන් අපි මේ මේ අර්බුදයත් එක්ක භාණ්ඩාගාරයට යනකොට භාණ්ඩාගාරයේ තිබුණා ගරු මේ කතානායකතුමනි මේ වර්තමාන මුදල් අමාත්‍යවරයා මේක බාර ගන්නකොට බිලියන 360ක් හිග බිල්. මොනවද මේ ගමේ ලක්ෂ 5-6 පාරවල් හදව මිනිස්සු කනකර උපස් තියලා බලා හිටියා බිලියන 360ක් ගන්න. හැබැයි දැන් අද ඒවා ගිවාගෙන අපි දැන් මාසෙකට වැඩි බිල් තියාගන්න එකක්වත් මේ යම් කිසි ක්‍රමානුකූල කළමනාකරණයක් මාසෙකට වැඩි අපිට දැන් බිලක් තියාගන්න බෑ. එතනින් එහාට ගිහිල්ලා අපි දැන් බිලියන මිලියන 11250ක් ලබන අවුරුද්දේ මේ රටේ සමස්ත මේ විමධ්‍යගත සංවර්ධන යෝජනා සඳහා වෙන් කරලා තියෙනවා. ඉතින් මේ වෙනස කරගන්න අපිට රාජ්‍ය ආදායම වර්ධනය කරගන්න අවශ්‍යයි ගරු කතානායකතුමනි. ඒ නිසා අපි තාමත් අපි හොයන්න උත්සාහ කරන්නේ පැලැස්තර විසඳුම්. අපි දැන් මෙතන මේ 97 අරගෙන අපි කතා කරනවා විශේෂයෙන්ම මේක දාන්න එපා අරක අඩු කරන්න මේ අපේ ප්‍රදේශයට බලපාන එක අඩු කරන්න අපේ ශේෂ්ත්‍රයට බලපාන අපි මේ පැලැස්තර හැමදාම දැම්ම කතානායකතුමනි. මේවා දාලා තමයි ගිය අවුරුද්ද කියලා අතෙන් හිර වුණේ. හැබැයි දැන් අපි මේ හොයන්නේ පැලැස්තර වලින් එහාට ගිය සමස්ත සාරෝ ආර්ථික විසඳුමකට ගිහිල්ලා ශක්තිමත් ආර්ථිකයක් තියෙන ශ්‍රී ලංකාවක් බිහි කරන්න. දැන් මෙතෙන්දී අපි සංවේදී කරුණු විතරක් කතා බහ වෙච්චිය වට දැක්කා. පාසල් පොත් සහ උපකරණ වලට කලිනුත් වැඩබද්දක් තිබුණා. ඒක නැත්තේ නැහැ. දෙවෙනි එක ඖෂධ වලට වැඩබද්දක් අයිති වෙන්නේ නැහැ. ආබාධිත උපකරණ වලට වැඩබද්දක් නැහැ. හාල් පිටි වලට වැඩබද්දක් මේ කියන මේ නිදහස අහිමි කරන්නේ නැහැ කියන එකයි මම මේ කියන්නේ. තිරිඟු පිටි වලට මේ නිදහස අහිමි කරන්නේ නැහැ. එලෝල් වලට පළතුරු වලට මේ නිදහස අහිමි කරන්නේ නැහැ. කිරි වලට අහිමි කරන්නේ නැහැ. මම දැක්ක සමහර කියලා තියෙනවා 19-19 මේ ගිලන් රථ සේවාවට මේක මේ ජනතාවට වැඩබදු ගන්න වෙයි කියලා. ගිලන් රථ ගෙන්නනකොට වැඩබද්දක් අයිති වෙනක වෙනම දෙයක්. හැබැයි 19-19 සේවාව සම්පූර්ණ රජයෙන් තමයි නඩත්තු කරන්නේ. ඒවට අප බදු ගහලා ජනතාවගෙන් එක ගන්න යන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම මතක තියාගන්න ඕනේ කරු කතානායකතුමනි. මම විශේෂයෙන් කියන්නේ හැබැයි මේ රාජ්‍ය ආදායම අහිමුනොත් ගරු කතානායකතුමනි
බාධා කරන්නේ නැතුව ඉන්නේ ගරු මන්ත්‍රීතුමා. ඔබතුමා කතා කරන්නේ ඔබතුමා කතා කරන්නේ
මේක පොඩ්ඩක් අහගන්න එක හොඳයි. මේ රටම එක දිහා බලා ඉන්න ඔබතුමාට මම අද දවසම මෙතන ඉන්නවා කතානායකතුමනි. මේවට උත්තර දෙන්න අපේ නිලධාරීත් ඉන්නවා. මම ප්‍රතිපත්තිමය කරු ගැන උත්තර දෙනවා. නිලධාරීන් ඉන්නවා තාක්ෂණික කරු ගැන. ඒ නිසා ඔබතුමා ඔය සියලු ප්‍රශ්න අහන්න රටට හැබෑවට ආදරයක් තියෙනවා නම් කොඩින් කොඩින් අහන්න එපා.
මේක දිහා හැම ප්‍රශ්නකට උත්තර කරන්න දෙන්න. ඊට පස්සේ ඔබතුමාගේ ප්‍රශ්න ගන්න.
හැබැයි මම එකක් මතක් කරනවා ගරු කතානායකතුමනි රාජ්‍ය ආදායම අහිමි වුණොත් අර පහුගිය හිටියදන්ට අපි වැටුනොත් අධ්‍යාපනයක් නැහැ, සෞඛ්‍යයක් නැහැ, කෘෂිකර්මයක් නැහැ, ප්‍රවාහනයක් නැහැ, රජයක් නැහැ, මේ සභාවක් නැහැ. අන්න ඒක මතක තියාගෙන තමයි අපි මෙවට පිළිතුරු හොයන්න අවශ්‍ය වෙන ගරු කතානායකතුමනි. දැන් අපි කෙනෙක් අහන්න පුළුවන් දැන් මේකෙන් ඇතිවෙන මේ ඇතිවෙන තත්ත්වය පිළිබඳ අපි හොඳ සොයා බැලීමක් කරා, දවුවත් සොයා බැලීමක් කරා. දැන් මේ 97%ක් අයිතමයන් වල වැඩබදු වැඩ සහනය අහිමි කිරීමෙන් තුලින් අපි මේ බිලියන 378 බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් අපි හිතනවා යම් ආකාරයක උද්දමනයටත් හේතුවක් වෙනවා. මම මේ එකක්වත් හංගගෙන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ආර්ථික පරිශ්‍රණාංශය මේ මහ බැංකුව සමග කතා කරා. මුදල් අමාත්‍යාංශය මේ ගැන දිගින් දිගට හොයා බැලුවා. 1.5% 2% අතර උද්දමනයකට අපිට මූණ දෙන්න සිද්ධ වෙනවා. මේ බාණ්ඩත් එක්ක මේ බාණ්ඩ වල මේකට එකතු වෙන වැඩබද්දත් එක්ක. ඒ වගේම අපි කතා කරපුවා තියෙනවා අපේ වැඩබදු සීමාව මිලියන 80-60 ගේන එක අද කතා කරන කාරණාව නෙවෙයි. හැබැයි මේකත් වෙන නිසායි මම මේ කියන්නේ අපි යෝජනාවල් තියෙනවා. අද එක ගේන්නේ නැහැ. ඒ වගේම මේ 15% තිබිච්ච වැඩබද්ද 18% වෙනවා. මේ කාරණා තුනම එක බලපුවාම අපිට මේ අපි ගණනය කරලා තියෙනවා අර මේ විශේෂයෙන්ම මේ මිලියන 80 මිලියන 60 දක්වා මේ සීමාව වෙනස් කිරීම තුළ දලදේශීය නිෂ්පාදිතයෙන් 1.1% 0.15% ආදායම වැඩිවීමක් වේ. රුපියල් බිලියන 40ක් ආදායමට එකතු වෙයි කියලා. ඒ වගේම මේ 15-18 කිරීම තුළින් අපි දලදේශීය නිෂ්පාදිත සාපේක්ෂව 0.72% ආදායම් වර්ධනය බලාපොරොත්තු වෙනවා. රුපියල් බිලියන 227ක්. ඉතින් මේ තුලින් අපි හිතනවා ගණනය කරලා තියෙනවා මේව එකක්වත් කලුරේ අතපත ගාගෙන කරන වැඩ නෙවෙයි. මේ 2.5% වාගේ මේ උද්දමන වේගයේ වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි අද අපේ උද්දමන වේගයේ තියෙන පහුගිය මාසේ 3.4යි. මේකත් එක්ක සමාන මේ දෙක එකතු කරාම 105 ඉක්මවා යනවා. හැබැයි මහා බැංකුව කියලා දෙන අපි 105ක උද්ධමනය පවත්වා ගන්න කියලා ගරු කතානායකතුමනි. ඔව් අපිට පුළුවන් වේවි. අපි බලාපොරොත්තු වෙනවා තෙල් මිල ලෝකේ ඩොලර් 80ට තිබුණ බැරල් එක 70 දක්වා අඩු වෙලා තියෙනවා. ජලවිදුලි අද දැන් මෙතරම් ප්‍රශ්නේ මතුනේ විදුලි බල මණ්ඩලයේ උපරිම විදිහට මේ ජලවිදුලි අද පාවිච්චි කරනවා. අපිට පුළුවන් වේවි ලබන මාසේ වෙනකොට මිල මේ සමාලෝචනයේදී යම් අඩුවීමක් මේ දෙකේම කරන්න. මෙන්න මේවා ඇතුළේ සුභවාදී කරුණුත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා මේ උද්දමන වේගයත් අර අපි ගණනය කළා තියෙන 105 පාතර ගේන්න පුළුවන්. හැබැයි අමතක කරන්න එපා කරු කතානායකතුමනි, අපි මේ 170ක උද්දමනයක් තිබුණු රටක් තමයි අද රාජ්‍ය ආදායමත් වර්ධනය කරගෙන 105කින් පහතට ගේන්න විද්‍යාත්මක උතරතුරු දක්වන්නේ 170ක උද්දමනයක් තිබුණු 95ක ආහාර උද්දමනයක් තිබුණු රටක තමයි අවුරුදු එකමාරක් තුළ මේ තත්ත්වයට ගෙනල්ලා විද්‍යාත්මක කරුණු දක්වන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මේක මේ විශේෂ දන්න කිසිම කෙනෙක් මම හිතන්නේ මේකට වෙනත් විකල්ප දෙන්න උත්සාහ කරන්නේ නැවට ස්ථාවර පිළිතුරු නැත්තේ. මේ රාජ්‍ය ආදායම වර්ධනය කළා මේක තුළ අපිට බලාපොරොත්තු වෙන අපි IMF වාරිකය අපිට ලබන සතිය ලැබෙවි කියලා. ඒකට අවශ්‍ය පසුබිම අපි නිර්මාණය කළා තියෙනවා. ADB වල මිලියන 200ක් ලැබුණා. ලෝක බැංකුව ආධාර ලැබෙන මේවත් එක්ක දීර්ඝ කාලීනව අපේ සංචිත දැන් 3.8ක තියෙන ඩොලර් බිලියන සංචිතය අපි බලාපොරොත්තු වෙන 5කට 6කට යන්න. අන්න එදාට අපි රුපියල ශක්තිමත් වෙයි. රුපියල ශක්තිමත් වීම තුළින් ස්ථාවරව බඩු මිල අඩු වෙයි මේ රටේ. පැලස්තර නෙවෙයි. අන්න එතෙන්ටයි මේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගෙනියන්න අපි උත්සාහ කරන්න අවශ්‍ය වෙන්නේ ගරු කතානායකතුමනි. මොකද මේ රාජ්‍ය ආදායම හොයනවා කියන එක කතානායකතුමනි අභියෝගාත්මක කරුණා. මේක රසවත් නැහැ. මේක හරි අභියෝග. මට මේක හොඳ අත්දැකීම් තියෙනවා ගරු කතානායකතුමනි. මම 2006 ඉඳන් 2010 වෙනකලුත් රාජ්‍ය ආදායම් විෂය භාර කැබිනට් වල ඇමතිවරයා. මම ඒකෙන් ලොකු වෙහෙසක් වුණා. මට මතකයි මේ දේශීය ආදායම් බද්ද දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේට LTT සංවිධානය එව්වා මේ ඔවුන්ගේ කුඩා ගුවන් යානයක්. ඔවුන්ගේ බලාපොරොත්තු වුණේ ඒ වෙනකොට අපි ළඟ මේ විද්‍යුත් දත්ත පද්ධතියක් තිබුණෙත් නැහැ. ඒ ලිපිගොනු ටික විනාශ කරා නම් රාජ්‍ය ආදායමට 50%කින් විනාශ වෙනවා රාජ්‍ය ආදායම. හැබැයි අපි මේක උනේ 8-9ට මම හිතන්නේ අපි 12ට මෙතෙන්ට ගිහිල්ලා 5ට රැස්වීමක් ඇඳලා මුදල් අමාත්‍යසේ ලේකම්තුමා හිටියේ සුමිත් අබේසේක මැතිතුමා, ඒ කාලේ ජනාධිපතිතුමා හිටියේ මුදල් ඇමතිවරයා හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා. මම ഇതുනම් අවශ්‍යතාවයක් ගත්තාම මහරෑ මට කිව්ව ඕන විදිහකට මේකට විසඳුම හොයන්න. අපි පාන්දර 5ට රැස්වීම තියලා සිකුරාදා දවසේ ගෙලිවෙන්න මේක උනේ. අලුත් ගොඩනැගිලි හොයාගන්න මම බාර දුන්නා වෘත්ති සමිති නායකින්ට. කිසිදු ප්‍රශ්නයක් නැහැ, සැකකටයුතු දෙයක් නැහැ, විනෝදභාවයෙන් ගොඩනැගිලි ගත්තා. අපි සඳුදා මේ වැඩේ ආරම්භ කරා. හැබැයි ලැබුණු මේ සම්මානය තමයි LTT සංවිධානයේ පළවෙනි වතාවට ඔවුන්ගේ අධිචර්ජිත ලැයිස්තුවට රාජ්‍ය අමතිවරයෙක් ඇතුළත් කරා. මම මේක අද සභාගත කරනවා. මොකද රජයේ පැවැත්මට අකමැති සියලු දෙනා රාජ්‍ය ආදායම වෙනුවට විරුද්ධයි. විවිධ ආකාරයේ විදිහට මේවට ඇඟිලි ගහලා මේවට කරුණු පෙන්න මේ ඇත්ත මිනිසුන්ට අමාරුයි. හැබැයි අපි මේ රටක් හදන්නයි හදන්නේ ගරු කතානායකතුමනි, ඔබතුමාගේ අවසරය පරිදි ඒ මේ තරිත ලැයිස්තුව පිළිබඳ බුද්ධියංශය නිකුත් කළ වාර්තාවෙන් සද්ගත කරන්න මම ඉල්ලා සිටිනවා. මේව දැනගන්න ඕනේ විශේෂයෙන්ම අද ඊටත් වැඩි අමාරුයි. අද LTT සංවිධානය නැහැ. හැබැයි අපි තාමත් මේ රටේ අමාරුව තේරුම් නොගත්ත සමාජයක් එක්ක මේ කටයුතු කරගෙන යනවා. අපි සියලු දෙනා මේ 225 ගත්තොත් අපි කතා කරනවා බොහෝ විට අපේ විෂයට අදාළ ඒවට වැත්බදු ගහන්න එපා. අපේ ප්‍රදේශයට අදාළ ඒවට වැත්බදු ගහන්න එපා. අපි තාමත් අපි එහෙම හිතන්නේ ගරු මේ කතානායකතුමනි. දැන් මම දැක්කා මේ රාජ්‍ය ආදායම ගැන මේ නිලධාරී මාත්‍රික බොහොම කඩකාටුවෙන් සමහර දවසට කතා කරනවා. ටැක්ස් මොරාල් එක සමහර සතිවල බිඳුර. දැන් මම දැක්කා අපේ කමිටුවක කතා කරපු දෙයක් පත්තරයක මුල් පිටු යනවා. අපි දේශීය ආදායම් එකේ බිලියන 900ක් අය කරගෙන නැහැ කියලා. මේ රේගුවේ බිලියන 62ක් අය කරගෙන නැහැ. මේක මේ අවුරුද්දේ මුලදී ඔව් අය කරගන්න තියෙනවා ඇත්ත. හැබැයි ප්‍රවෘත්ති හැම ගියාම මැවෙන දේ නෙවෙයි සත්‍ය. දැන් දේශීය ආදායම් එකේ මේ බිලියන 900 කියන කතා ඒක දාලා තිබුණෙත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කෝටි 100ක් අය නොකරගෙන අපිට බදු ගන්නවා. කෝටි ලක්ෂයක් කෝටි 90000 ඔය කියන ගාන එන්නේ. හැබැයි මේ මේවට බර දාන්න. එතකොට මම මේක පැහැදිලි කරා මාධ්‍යට එවලෙම. මේ 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 ප්‍රමාණය 182ක් අවුරුදු 20 ඉඳන් එන නඩු. අපිට අභියාචනා නඩු වලට එරෙහිව තනි තීන්දු ගන්න බෑ ඒකාධිපති. නඩු වලට ඉඩක් තියෙනවා අපේ රටේ. ඊතරු 118 නොත් මේ අදවක් වෙනකොට මේ ජනවාරි මාසෙ පළවෙනිදා තිබුණු ප්‍රමාණයෙන් 162ක් අපි ආය කරගෙන තියෙනවා. ඒ වගේම මේ රේගුවේ බිලියන 62ක් ගන්න තියෙනවා කියලා ඒකෙන් බිලියන 59ක් රාජ්‍ය ආයතන වලින් එන්න තියෙන බදු කතානායකතුමනි. හැබැයි අපි රාජ්‍ය ආයතන වලින් ආය කරගන්න බැරි අය මේ තියෙන අසීරුවත් එක්ක රාජ්‍ය ආයතන හිර වෙලා. හැබැයි අර වාගේ ප්‍රවෘත්තියක් ගියාම රේගුව බිලියන 62ක් අය කරගන්න නැතුව මේ අලුත් බදු ගහනවා කියලා. ඉතින් මේක හරි රසවත්. මේක ජනතාවගේ මනස අවුල් කරනවා. ඒ නිසා තමයි මට මේ ටැක්ස් එකට ගොර නිලධාරීන් කියන්නේ සමහර සතිවල මෙව දාපුවාම බදු ගෙවනා එන්නේ නැහැ. ඉතින් මේ මම ඒකයි කියන්නේ මෙහෙම සමස්ත ප්‍රජාවක් එක්ක අපි 225ත් එකයි මාධ්‍ය සහෝදරුණුත් එකයි සමාජයත් එකයි අපි වැටුණු තැන තියෙන අමාරුව සහ ගොඩ එන්න තියෙන මාර්ගයේ අශීරුව අපි තාම තේරුම් ගන්න නැහැ කතානායකතුමනි. ඒකත් එක්ක තමයි අපි මේම කාරණාවලට මුහුණ දෙන්නේ. මොකද මේ තුල දැඩි පීඩනයකට පත්ව ජනතාවක් එක්ක මේ ගනුදෙනුව කරද්දී මේ 225 පක්ෂ විපක්ෂ සියලු දෙනා මේක හරියට තේරුම් අරගෙන නිසි පණිවිඩ යවන්න නැත්තම් සමාජයට මාධ්‍ය සහෝදරනුත් එහෙමයි. දැන් මේ රේගුවෙන් බිලියන 62ක් ගන්න තියදී ඒක ගන්න නැතුව අපි මේ අනිත් අයට බදු ගහනවා කිව්වම ජනතාවට මොකද හිතෙන්නේ? අර පීඩනයට පත් වෙච්ච ජනතාව. උඩ දැඩි විරෝධයක් ඇති වෙනවා. හැබැයි ඒ 62කින් 58ක් තියෙන රාජ්‍ය ආයතනවල උන් ළඟ සල්ලි නැහැ. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ. ඒ වගේම අර මේ බිලියන 900ක් තියෙන එක තවත් එකට අපි ගමේ භාෂාවෙන් කියන පලිප්පු දාලා කෝටි ලක්ෂයක් අය කරගන්න දෙනවා. ඒක අය කරන්නේ නැතුව ඔයාලා බදු ගහනවා කිව්වම ඒකෙන් 182ක් තියෙන නඩු අපේ රටේ තියෙන නඩු පද්ධතිය අය කරන්න අපිට බෑ කරු කතා නැහැ. හැබැයි ඒකට තමයි මේ සැරේ අපි අපේ ආයතන යෝජනාවල තියෙන මේ නඩු ඉක්මන් කරන්න ගන්න ඕනේ. නඩු දානක අපිට අයින් කරන්න බෑ කතා නායකතුමනි. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. හැබැයි ඒවා වඩාත් ඉක්මන් කරන්න ඒවට වඩාත් ඉක්මනින් අවශ්‍ය තොරතුරු ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරගෙන යනවා. හැබැයි ඒවා ක්‍රියාත්මක වෙනකල් අපිට සිද්ධ වෙලා තියෙනවා ගරු කතානායකතුමනි මේ රටේ ආදායම් වර්ධනය කරගන්න. අපිට කටයුතු කරන මේ ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන අපෙන් අහනවා ඔබලා මේ කටයුතුත් එක්ක කොහොමද මේ ආදායම හොයාගන්නේ? දැන් අපිට මේ ණය ගැනීමේ සීමාවක් තියෙනවා. අපිට තාම මේ රාජ්‍ය නතර ණය ගැනීම අපි තාම ප්‍රතිවගත කරගෙන යනවා. අපිට මේ කෙලවරක් නැතුව මුදල් මුද්‍රණය කරන්න බෑ. එහෙමනම් අපි කොහොමද මේ ආදායම වර්ධනය කරගන්නේ? මේක අසීරුයි. අපි දන්නවා මේක ගරු කතා නායකතුමනි ජනප්‍රිය නැහැ. මම නැවතත් කියන්නේ මේක කිසිසේත් ජනප්‍රිය වෙන විදිහක් නැහැ. අමාරු මේ ආර්ථික එක මේක ජනප්‍රිය නැහැ. හැබැයි අපි ඒ ජනප්‍රිය නොවන කාරණාවත් කවුරු හරි බාර ගන්න ඕනේ. ජනප්‍රිය කාරණාවම ජනප්‍රිය කතාවම ජනප්‍රිය ප්‍රශ්නම ජනප්‍රිය මාතෘකාවම තෝරගන්නත් පුළුවන් සමහරෙකුට. හැබැයි ඒ සියල්ලම අභියෝගේ බාර අරගෙන මේ රට ඉස්සරහට ගෙනියන්න ඕනේ. මේක හිර වෙන්න දෙන්න බෑ. මේක මේ වැටෙන්න දෙන්න බෑ කියලා හිතන මිනිස්සුත් ඉන්නවා. අපේ ජනාධිපතිතුමා ඒ සිටිවිල්ලින් තමයි තනි මිනිහෙක් මේ රට බාරගත්තේ. නැත්නම් තුමාට මේ සියල්ලම පිළිබඳ අදහසක් නැද නෙවෙයි. මේක තිබිච්ච අසීරුව අභිමානය මේකදී ප්‍රශ්නය මේකදී අභියෝගය මේ සියල්ල ගැන හොඳ විශ්ලේෂණයක් එතුමත් කරන්න ඇති. නමුත් කවුරු හරි මේක බාරගත යුතුයි. එතුමාක බාරගත්තා. අපි ඒ නිසා අවංකව ඒකට උදව් කරනවා. මං හිතන්නේ කාගේත් උතුකම උදව් කරේ නැතත් මේ ප්‍රශ්න පිළිබඳ හොඳ අවබෝධයක මේ හැම කෙනෙක්ම යම් ආකාරයකට මේ රටට ආදරෙයි. මේ රට ශක්තිමත් ආර්ථිකයක් තියෙන රටක් කියලා. දැන් මේ බණිද්දි මේ මිනිස්සු මේ රටේ මිනිස්සු දෝෂාරෝපණය කරන්නේ ගරු කතානායකතුමනි 225ටම. කවුරුත් බේරලා නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඒ නිසාම මේ අපි කාටත් මේකේ මේ යුතුකමක් වගකීමක් පෙරනවා ගරු කතානායකතුමනි. මේවා නිවැරදි කරද්දී මේක නිවැරදි මාර්ගික යනවා කියලා පේනවනම් මම කියන්නේ හේයිය වෙන්න ඕනෑ කියලා. හැබැයි මේවා පිළිබඳ යම් කිසි සදාචාරාත්මක දැක්මකින් කතා කරන්න. අපි මේ අසීරුවට පත් වෙනු අමාරුවට පත් වුණු පීඩාවට පත් වුණු මේ ජන සමාජයක් මේක තුලින් අපි අවුලවනවද? එහෙම නැත්නම් මේ යන ක්‍රමය ගැන යම් වැටහීමක් තියෙනවනම් ඒකට අපි දැන් මෙතන මට මගේ විවාදයේ කරුණු දක්වන්නත් අවස්ථාවක් නැති තරමට මේක පිළිබඳ කැලෙන් කැලල අහන්න උත්සාහ කරනවා. ඒක හොඳයි. මේ පාර්ලිමේන්තු දින මේවා පැහැදිලි කරගන්න. හැබැයි අහන ස්වරූපයෙන් අපිට පේනවා ප්‍රථමයෙන්ම පූර්ණ නිගමන වලට ඇවිල්ලා ඉන්නේ. මේක පැහැදිලි කරන්න කියන්න මේ ගැන කරුණු දක්වන්නත් ඉස්සෙල්ලා පූර්ව නිගමන වලට ඇවිල්ලා අපි ප්‍රශ්න අහනවා බාධා කරනවා. ඒකට අපිට හොඳට පේනවා මොකද්ද මේ මතය. මේක හරි වුණත් වැරදි වුණත් විරුද්ධ වෙන්න ඕනෑ කියන තැනක තමයි විපක්ෂයේ බොහෝ පිරිස ඉන්නේ. එහෙම ඒකයි මං කිව්ව අපිට මේ ප්‍රශ්නේ තේරුම් නොගත් සමාජයක මෙතුමාලට නේ මුළු සමාජෙම ඒක තමයි අපිට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද අපි දැන් හිතනවා දැන් මේක ඔක්කොම ප්‍රශ්න ඉවරයි. දැන් අරගලෙත් නැහැ. දැන් බඩුත් තියෙනවා දැන් හොඳ අහලන්නේ කොහොම හරි එක්ක තමන් ජනප්‍රිය වෙන්න එක්ක තමන්ගේ ප්‍රදේශයේ තියෙන මම මේ අපේ ප්‍රදේශ වෙනුවෙන් කතා කරා කියන්නේ එක්ක තමන් මේ අපේ ශාස්ත්‍ර වෙනුවෙන් කතා කරා අපි එකට සටනක් දුන්නා කියලා මේ පණිවිඩේ සමාජයට යවා ගන්න ඕනේ කියලා තමයි ගරුව මේ කතානායකතුමනි දැන් බොහෝ විට අපි කාගෙත් අදහස මම එක්කෙනෙකුට ඇඟිලි දික් කරනව නෙවෙයි මෙන්න මෙතනින් අපි මිදුනේ නැත්තම් මම විශ්වාස කරන්නේ දැන් අපි ආපස්සට ගිහිල්ලා මේ ආදායම හොයාගන්නේ නැතුව අපි හරි අපි ජනප්‍රිය වෙන්න අද කියනවා මේ අපිට මේ නිදහස අහිමි කිරීම අපි කරන්නේ නැහැ හරි ජනප්‍රියයි හෙට පත්‍රවල මුල් පිටුවේ ආවි එතකොට මේ අපි මෙතෙක් ඇති කරන ආපු ගොඩනැගීම සම්පූර්ණයෙන් බිඳ වැටීවි IMF එකක් නැහැ අනිකුත් සංවිධානත් නැහැ අපි ඇති කරන ණය ප්‍රතිවගත කිරීමත් නැහැ කොතනද මේ ගිහිල්ලා නතර වෙන්නේ ගරු කතානායකතුමනි ආපහු අපි බලාපොරොත්තු වෙන්නේ අර අරගල කාරින් ඇවිල්ලා මේකත් වලට කඩාපැන සමාජයක් හදන්නද නැත්තම් මේ අභියෝගයට යම් පිටසක් කො මොහුණ දීලා මේකට විසඳුම් හොයලා ස්ථිරසාර ශ්‍රී ලංකාවක් මේ රටේ අනාගත පරපුරට බිහි කරලා දෙන එකද අන්නේ වගකීමත් එක තමයි ගරු කතානායකතුමනි අපිට කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ඒ නිසා අපි ජනප්‍රිය භාවයෙන් එහාට ගිහිල්ලා ජනාධිපතිතුමාගේ හැම කතාවම කිව්වා අපි ජනප්‍රිය දේශපාලනයෙන් එහාට ගිහිල්ලා යථාර්ථවාදී දේශපාලන තීන්දුවලට යමු කියලා අපිට හැමදාමත් උනේ අපි මේ රටේ විවිධ මැතිවරණ තියෙනවා ජනාධිපතිවරණ වෙන්න පුළුවන් පාර්ලිමේන්තු මැතිවරණ වෙන්න පුළුවන් පළාත් සභාව වෙන්න පුළුවන් ප්‍රාදේශ සභාව වෙන්න පුළුවන් සමුපකාර මැතිවරණෙත් වෙන්න පුළුවන් මේ ඔක්කොම ඉලක්ක කරගෙන අපි තීන්දුව ගන්නවා ඊළඟ මැතිවරණ වෙනුවෙන් හැබැයි එහෙම අවුරුදු 75 තීන්දුව ගන්න ආපස්සරෙල්ල බලනකොට මැතිවරණත් එපා වෙලා 225ත් එපා වෙලා පාර යන්නත් බෑ රටත් ඉවරයි ඒ නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා ගරු කතානායකතුමනි වර්තමාන නායකයා මැතිවරණ මේ අවුරුදු මැතිවරණ වර්ෂයක් තියෙනවනේ හැබැයි මැතිවරණ වර්ෂය තියාගෙන අපි ගේනවා මේ වැඩ නිදහස අහිමි කිරීමේ යෝජනාව අපි බලාපොරොත්තු වෙන උද්දමනේ යම් කිසි වැඩිවීමක් වෙයි ඇයි අපි මැතිවරණ වෙනුවෙන්ද ජනප්‍රියභාවය වෙනුවෙන්ද මේ රට වෙනුවෙන්ද තීරණ ගන්න කියන එක පිළිබඳව මෙරට සමස්ත ජනතාව අවබෝධ කරගත යුතුයි ගරු කතානායකතුමනි මේක විවිධ කෝණවලින් මේක හරි පහසුයි මේක හරි පහසුවෙන් විවේචනයට භාජනය කරන්න පුළුවන් කාරණාවක් මේකේ තියෙන අහවල් ද්‍රව්‍යයට බද්දක් අය වුණාම ඒ ප්‍රජාවට මොකද්ද වෙන තත්ත්වේ මේ ඒකෙන් මෙච්චර පීඩාවට හරි ලේසි ගණන් කරන්න හැබැයි ඔය සමස්ත ප්‍රජාවම අර්බුදයෙන් ලක්ුණු තැනක ඉඳලා ඔවුන් සියලු දෙනාම උඩට උස්සලා තියන්න තමයි අපි මේ ව්‍යායාමයේ යොදන්නේ කියන එක ගරු කතානායකතුමනි පෙන්වා දීම අපේ වගකීම ඒ නිසා මේ මම මේ මං හිතන්නේ අවශ්‍ය කාරණා කියුණා ඔබතුමාලා ළඟට ප්‍රශ්න වලට මම අද විශේෂයෙන් අපේ නිලධාරීන් කැඳවාගෙන ආවා මේ තාක්ෂණික ප්‍රශ්න රාශියක් තියෙන්න පුළුවන් ඒ තාක්ෂණික ප්‍රශ්න සියල්ලම එතුමාලාගේ මොකද මෙතන භාණ්ඩ මේ 97 තුල ගරු කතානායකතුමනි භාණ්ඩ වශයෙන් සේවාවන් වශයෙන් බැලුවොත් 300ක් 400ක් තියෙනවා එනිසා මේකට තාක්ෂණික වශයෙන් උත් සමහර උත්තර අපිට හොයන්න වෙවි මගේ ඔබතුමාලා ප්‍රශ්න කරපුවාම අහවල් භාණ්ඩෙට මොකද අහවල් භාණ්ඩෙට මොකද කියලා අහපුවාම උත්තරයක් දෙන්නත් මම සූදානම් කරලා තියෙනවා මම හරි අපේ සහෝදර අමාත්‍යශයන් මැතිතුමාරි විශේෂයෙන් වෙනුවෙන් කැප වෙනවා ප්‍රතිපත්ති වශයෙන් උත් පිළිතුරු දිය යුතුයි මම කියන්නේ හොඳ විවාදයක් මේකට අවශ්‍යයි මම අවසන් කරන්න සූදානම් කරු කතානායකතුමනි මම මේ ඉස්කෝලේ යන කාලේ විවිධ යුග පුරුෂයන්ගේ පිරුළු එකතු කරා මට මේ පිරුල කොයි මම හිතන්නේ මේ ප්‍රගතිශීලී නායකයෙක් කියලා තියෙනවා මෞබිමේ අනාගතය වෙනුවෙන් අපි කැපවෙමු අභියෝග බාරගමු අවලාද ගැරහුම් සතුටින් බාරගමු කටුක අත්දැකීම් මිහිරිසේ විඳගනිමු සැබෑ වෙන සුබ සිහින දැක සතුටු වෙමු එවින් එයින් විඩාව නිවා ගනිමු අනාගතයේ අපේ වෙහෙස පිළිබඳ කතා කරනු ඇත අනාගතයේ අපේ වෙහෙස පිළිබඳ කතා කරනු ඇත අන්නේ වෙනුවෙන් තමයි මේක පැහැදිලිව මේ වෙනුවෙන් තමයි අපි වෙහෙසෙන්නේ මේ රටේ රාජ්‍ය නායකයා මුදල් අමාත්‍යවරයාට මේ කියන කතාව ගැලපෙනවා එතුමත් එක්ක අවංකව මේ කටයුතු දෙන අපි සියලු දෙනාටත් ගැලපෙනවා එතුමා එක්ක මේ කාරණාව තේරුම් ගන්න තියෙන විපක්ෂයේ සහෝදරයන්ටත් ඒක ගැලපෙනවා අපි සූදානම් වෙන්නේ ජනප්‍රිය සටන් පාට වලින් එහාට ගිහිල්ලා ජනප්‍රියභාවය කෙතෙක් හීන වුණත් මේ රට වෙනුවෙන් අපිට කරන්න තියෙන යුතුකම ඉෂ්ට කරන්න කතානායකතුමනි ඔබතුමාට ස්තුතියි
හර්ෂඩි සිල්දප්පන්තු
ඔබතුමාගේ පොඩි පැහැදිලි කරගැනීමක් කතානායකතුමාට අවස්ථාව දෙන්න මේ දැන් මේ 138 න් ඔබතුමා කිව්වා 97ක් අය කරනවා එතකොට 41ක් අය කරන්නේ නැහැ එතකොට ඒකට ඉන්ධන ඒ කියන්නේ ඩීසල් පෙට්‍රල් ඒකට තුලත් වෙලා තියෙනවද ඒකට අය කරනවද
අපි සිංහ
මන්ත්‍රීතුමා මොකද මේ කතාව වෙනස් වෙනස් ඒවා
තියෙනවා ඔබතුමායි කතාවේදී ඔහගන්න
හර්ෂ කතා කරන්නද?
ඒකත් කියන්න. දරු කතානායකතුමනි ඉන්ධන මේකට ඉන්ධන වලින් කොටසක් අයිති. පෙට්‍රල් ඩීසල් මේකට අයිති. හැබැයි බොරතෙල් විදිහට ගේන ඒවා මේකට අයිති නැහැ. ඒක හංගන්නේ මොකටද? හංගන්න දෙයක් නැහැ. මම මේ උද්ධමනේ වැඩි වෙන ගානත් එක්ක කිව්වේ හංගන්න ඕන නිසා නෙවෙයි. කාගෙන්ද හංගන්නේ? මේ රටේ සමස්ත ජනතාව මේක දන්නවා. මේ රට ගොඩ ගන්න ඕනේ. ඒ නිසා ඔබතුමාලාට මේක හංගන්න මට කිසි උවමනාවක්
නැහැ. ආර්ෂඩ් සිල්ලමැතිතුමා කතා කරන්නේ.
ගරු කතානායකතුමනි අපි කවුරුත් පිළිගන්නවා මේ ජනප්‍රිය දේශපාලනයෙන් එහාට ගිහිල්ලා අපි කළ යුතු වැඩ කළ යුතු කියන තැන අපි ඉන්නවා. ඒක තමයි අපි වග කියන දේශපාලන පක්ෂයක් හැටියට හැකි තරම් මේ වැඩ කටයුත්තට සහයෝගය දීලා තියෙන ජනතාව වැටලා ඉන්න තැනින් ගොඩ ගන්න. දැන් මෙතන ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ 97ක් නිදහස් කරනවා කිව්වේ ඉවත් කර ගන්නවා කිව්වේ ඉවත් කරග නිදහස් කිරීම ඉවත් කරගන්නවා. ඒ කියන්නේ නිදහස් කරලා තියෙන ඒවා ඉවත් කරගන්නවා. එතකොට නිදහස් නැහැ. ඒ කියන්නේ වැට්ටක වදිනවා. එතකොට මේක නිකන් අර වහෙන් ඔරෝ භාෂාවෙන් කිව්වේ. අපි කිව්වේ නැහැ 97කට වැට්ටක ගහනවා කියලා. අපි කිව්වේ අපි නෙමෙයි ගරු ඇමතුමා කිව්වේ 97ක් නිදහස් කරපුවා ඒ නිදහස් කිරීමෙන් ඉවත් කරගන්නවා කියලා. Of course.
ගරු කතානායකතුමනි වැට් නිදහස ඉවත් කරගත්තා කිව්වම හර්ෂමැතිතුමා ඔබතුමාටත් තේරෙනවා මේ රටේ සමස්ත ජනතාවට තේරෙන නිදහස කියන්නේ මොකද්ද? නිදහසෙන් දීලා තියෙන අය කරන්නේ නැහැ කියන එක. නිදහස ඉවත් කර ගැනීම කියන්නේ අය කරනවා කියන එක. ඒක මේ රටේ ජනතාවට නම් තේරෙනවා. ඔබතුමා වෙන කන්නාඩිය හර්ෂ සිල්වමැතිතුමාට නම් තේරෙනවා. හැබැයි ඔබතුමා තව මොකක් හරි කන්නාඩියක් දාගෙන විය යුතු දැන් කතා කරන්න.
නෑ මෙහෙමයි කෙලින්ම කියන්න පුළුවන්නේ අපි 97කට වැට් එක ගහනවා. කියන්නකෝ එහෙම කියන්නකෝ. ඇයි කියන්නේ 97 ගහපු නැති නිදහස ඉවත් කරනවා කියලා? හරි ප්‍රශ්නයක් නැහැ. ඒ එතනින් අපි ඉස්සරහට යමුකෝ. දැන් ඔබතුමා කිව්වා මේ අපිට දලදේශයේ නිෂ්පාදනයට සාපේක්ෂව 15%කවත් ආදායමක් නැත්නම් අපිට මේ වැඩ කරගෙන යන්න අමාරුයි කියලා. අපි 100%ක් පිළිගන්නවා. ඇත්ත වශයෙන්ම ඔබතුමා හොඳටම දන්නවා අවසාන වශයෙන් 20%ක දලදේශ නිෂ්පාදනයට සාපේක්ෂව ආදායමක් තිබුණේ ප්‍රේමදාස ජනාධිපතිවරයා කාලේ. ඊට පස්සේ ඔබතුමාලා 94 ඇවිල්ලා ජනප්‍රිය තීරණ ගත්තා. ඒ 94 ඉඳලා ගත්ත ජනප්‍රිය තීරණ නිසා මේ ආදායම අඩුවෙලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අවසානයේදී ගත්ත තීරණය හරහා බදු නැත්තටම නැති වෙලා බිලියන 600ක් 700ක් නැති වෙලා 8%ට මේ ආදායම පල්ලෙහාට වැටුණා. එහෙම වෙලා තමයි රට බංගලොත් උනේ. ඒකට අපේ බුද්ධි මණ්ඩපේ ආචාර්ය මහින් මෙන්ඩිස්, ආචාර්ය අතුලසිරි සමරකෝට්, ආචාර්ය නෙවිස් මොරායස්, උපුල් ජයසූරිය මේ ජනාධිපති නීතිඥවරයා හරහා නඩුවක් දැම්මා. ඒ නඩුව තර්ක කරලා රොමේෂ් ඩිසිල්වාලා තමයි ඒ පැත්තෙන් නඩුවට ඉදිරිපත් වුණේ. හරි ලංකාවේ ප්‍රසිද්ධම මේ ප්‍රෙසිඩන්ස් කවුන්සල්ලා. අන්තිමට ඒගොල්ලෝ නඩුව පැරදුනා. නඩුව පරදිලා ඒකේ ඩිටර්මිනේෂන් එකක් දුන්නා. එතකොට මේ ආර්ථික මේ කඩාවැටීමට වගකිය යුත්තේ කවුද කියලා ඒකේ සඳහන් වෙලා තියෙනවා. රාජපක්ෂ සහෝදරවරු 3 දෙනෙක් ඒ අතර ඉන්නවා. හරි පීබි ජයසුන්දර ඉන්නවා. ඒකේ නිවාඩ් කබ්‍රාල් ඉන්නවා. WD ලක්ෂ්මන් ඉන්නවා. එතකොට මේක මේ ජනතාව විසින් තමන් මතම පටවගත්ත දෙයක් නෙමෙයි. ඔබතුමාලා විසින් විනාශ කරපු ආර්ථිකය. එතෙන්දී ජනතාවට ජීවත් වෙන්න ඕන දේවල් තෝරගෙන එව්වට වැට් නිදහසක් දීලා තිබුණා. දැන් වෙලා තියෙන්නේ ඒ නිදහස ඔක්කොම අහිමි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ අපි මීට වඩා මේ සත්‍යභාවය තියෙන්න ඕනේ ඉදිරිපත් කරනකොට මෙවැනි බදු සංශෝධන. අනිත් එක දැන් මෙතන වැට් එක සමහර සියලු භාණ්ඩවල වැට් එක 15 ඉඳලා 18ට යනවා. අනිත් එක තමයි මේ අලුතෙන් වැට් ගහන ಜಾති 97. ඒ 97 ඇතුලේ ගොඩක් HS කෝඩ් තියෙනවා. ඒවා 0 ඉඳලා 10%ට වැඩි වෙනවා. මේක හරියට තේරුම් ගන්න. අද ඔබතුමන්ලා ගේන මේ සංශෝධනයෙන් කරන්නේ සියලු බදු වැට් බදු 15 ඉඳලා 18ට ගෙනියන එක එකක් අනිත් එක මේ 97ට අද සංශෝධන ඉදපාරක 97ට බිංදුවේ ඉඳලා 18 වෙනකම් වැට් එක ගහන ඕකයි වෙන්නේ ඕක තමයි කෙලින් කියනවා නම් ගරු කතානායකතුමා මේ කතාවේ තේරුම දැන් එතනදී මුදල් කාර්ක සභාවට මේක ගෙනාවාම අපි හරි අපහසුතාවයකට පත් වුණා අපිට කැමති නෑ ඔබ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න මොකද අපිටත් ඕනේ ජනතාව මේ ප්‍රශ්නෙන් ගොඩ ගන්න නමුත් අපි එතනදී සාධාරණ ඉල්ලීම් හතරක් කරා එකක් තමයි මේ පෝෂ්‍ය ආහාර අපි කවුරුත් දන්නවා මන්ද පෝෂණයෙන් පෙළිලා ඉන්නේ අපේ රටේ දරුවෝ මේ දරුවන්ට දෙන මේ පෝෂ ගුලි එකට බද්ධ ගහන්න එපා බිංදුවේ ඉඳලා 18ට කියලා අපි ආයාචනා කරා එතකොට ඕන කෙනෙක් පිළිගන්නවා හරි සම දැන් මේ රට වැටිලා තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න නම් අර දරුවන්ට ජීවත් වෙන්න පුළුවන් වැඩසටහනක් ඉදිරිපත් කළා ත්‍රිපෝෂකයට ගහන්න ඒක නිකන් දෙන එක අපි දන්නවා නමුත් ඒ පෝෂ ගුලියක් කාලා තමයි දරුවෝ ජීවත් වෙන්නේ බොහෝ තැන්වල ඊළඟට දියර කිරියකට බද්ධ ගහනවා බිංදුවේ ඉඳලා 118ට බිත්තර වලට බද්ධ ගහනවා 100 බිංදුවේ ඉඳලා 18ට ඊට පස්සේ ගරු කතානායකතුම ඔබතුමා කෘෂිකර්ම පසුබිමකින් එන පුද්ගලෙක් කෘෂිකර්ම ඇමතිවරයා හැටියටත් හිටියා උදැල්ලට ගහනවානේ වැට් එක
ඔව් මේ වැට් බද්ද ගහනවා කිව්වොත් වැරදි ගරු කතානායකතුමනි නිදහස නැති කරා ඒක වෙනම මේ වැට් බද්ද තිබුණා මේ භාණ්ඩ වලට හැබැයි අපි නිදහසක් දීලා තිබුණා ඒ නිදහස තමයි මේ අයින් කරන්නේ අද මේ අලුතෙන් තිබිච්ච නැති එකට පනවන මේ වැට් බදු 50 තුල මේක තිබුණා
හරි
හැබැයි අපිට මා කියන දේ මම පිළිගන්නවා නමුත් අර මේ වචන ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න අලුතෙන් අපි ගහන්නේ නැහැ නිදහස අහිමි කරන එක
හරි
එතන මේක ඉල්ලලා කරන්න එපා
හරි පොඩක් කියනවා
ඊරේට පත්වෙච්ච ජනතාව
පොඩක් කරන්න මේක දෙන්නකෝ මගේ දිවංගත මව පෙරදෙන විශ්වවිද්‍යාලයෙන් සිංහල උපාධියක් ගත්ත කාන්තාවක් මන්සට සිංහල තේරෙනවා මට ඉංග්‍රීසිත් තේරෙනවා හැබැයි මට තේරෙන විදිහට මේ කියන්නේ මෙච්චර කාල වැට් එකක් තිබුණා නෑ මේකට වැට් එකක් ගහනවා උදැල්ලට වැට් එකක් තිබ්බද නෑනේ දැන් ජනවාරි පළවෙනි දාට උදැල්ලට වැට් එකක් ගහනවා හරි ඊළඟට කෘෂිකර්ම උපකරණ මගේ ඊට පස්සේ සහල් මෝල් වලට උපකරණ වලට වැට් එක ගහනවා රබර් කර්මාන්තේ රබර් කිරි ටික අර ලේටෙක්ස් එකට වැට් එක ගහනවා. හරි ඊළඟට එතනින් නවතින්නේ සියලු රසායනික පොහොර වලට වැට් එක ගහනවා. දැන් බලන්න පොහොර නවත්තලා වෙච්ච මගුල වෙච්ච දේ අපි දන්නවනේ. හරි ඒක කවුද කිව්වේ පොහොර නවත්තන්න කියලා? පොහොර නවත්තලා ගොවියා වැටිලා දැන් ගොවියාගේ පොහොරකට වැට් එකක් ගහනවා. ඊට පස්සේ ගොවියා මොනවද රටින් ගේන්නේ? ඩීසල් ටික ගේනවා. හරි පොහොර ටික ගේනවා ඒ ඩීසල් එකටත් බද්ද ගහනවා පොහොරටත් බද්ද ගහනවා ඊට පස්සේ ඒ මිනිස්සයා වීවකා කරොත් වී එකට හාල් එකට බද්ද ගහන්න නැති එක පිළිගන්නවා නමුත් අපි දුමු තේකොළ කියලා ග්‍රීන් ලීෆ් එකට බද්ද ගහනවා රබර් ලේටෙක්ස් කියමු ලේටෙක්ස් එකට බද්ද ගහනවා පොල් කර්මාන්තේ කොප්පරා කියමු ඩෙසිකේටඩ් කොකොනට් ඒවට බද්ද ගහනවා බිංදුවේ ඉඳලා 18 වෙනකම් මේ බද්ද වැඩි කරනවා අපි ඔන්න ඕවා ගැන තමයි අපි මේ සියලු දේ ගැන කතා කරේ නැහැ හරි මොකද අපි කඩක්කප්පල් කාර්යෝ නෙවෙයි නිසා නමුත් මේ දේ හරි අපි ඉල්ලනවා ඔබතුමාට මේ අවස්ථාවේදී ගරු ඇමතිතුමන් දෙන්නට නැවත අපි කතා කරමු හරි ඕගොල්ලන්ට ඕන ඕන පළියට කරන්න පුළුවන් කියන එක අපි පිළිගන්නවා නමුත් මෙතන ජනතාවක් මේ පිටිපස්සේ බලාගෙන ඉන්නවා ඒ නිසා ඒ ජනතාව දැන් කෘෂිකර්මයේ කියුවා වෛද්‍ය උපකරණ බලන්න වෛද්‍ය උපකරණ සියලු වෛද්‍ය උපකරණ වලට වැට් එක ගහනවානේ දැන් බලන්න ඉස්පිරිතාලෙට ගියාම ස්කෑන් එකක් කරන්න බෑනේ ලැබ් ටෙස්ට් එකක් ඉස්පිරිතාලේ කරනවාද කරු කතා නැහැ මම කරන්නේ නැහැ එලියෙන් කරන්න ඕනේ ඉතින් ඒකට වැට් එක ගහනවා 100 ඒ සියලු උපකරණ වලට වැට් එකක් ගහනවා 100 18ක් ඖෂධ නිෂ්පාදනය කරන මේ භාණ්ඩ වලට උපකරණ වලට වැට් එක ගහනවා ඊට පස්සේ ඇම්බියුලන්ස් ආනයනය කරනකොට වැට් එක ගහනවා මෙතුමා කියන්න උත්සාහ කරලා සුවසරියට වැට් එක ගහනවා මමනේ සුවසරිය ගෙනාවේ මම දන්නවනේ ඒක නෝ කාටවත් වඩා සුවසරිය දෙන්නේ නිකන් ඒ බදු ගෙවන මිනිස්සුන්ට දෙන දෙයක් හැටියට අපි පෙන්නලා දුන්නේ සුවසරිය ඉම්පෝට් කරනකොට වැට් එක ගහනවා ඔස්ට්‍රේලියාවේ වගේ රටවල් වලත් මේ ඇම්බියුලන්ස් වලට වැට් එක ගහන්නේ නැහැ ඒව අයින් කරලා තියෙනවා ග්‍රීසිය අයර්ලන්තය කොරියාව ජපානය ස්පේන් මේ කිසිම රටක ඇම්බියුලන්ස් වලට වැට් ගහන්නේ නැහැ ඇම්බියුලන්ස් එකක් ගේනකොට ඉතින් කරුණාකරලා මේ පිළිබඳව තමන්ගේ අවධානය යොමු කරන්න හරි මේක අපි අපේ කමිටුවේ වාර්තාවේ ඉදිරිපත් කළා. දැන් සෝලා පැනල් එකට වැට් එක ගහන්න යනවානේ. ඇයි වැට් එක ගහන්නේ සෝලා පැනල් එකට? අපිට ඕන කරලා තියෙන්නේ මිනිස්සුන්ගේ වහල සෝලා පැනල් හයි කරලා මේ සූර්ය බලය පාවිච්චි කරන්න. ඇයි දෙයියනේ සෝලා පැනල් එකට වැට් එක ගහන්නේ? මොනවටද වැට් එක ගහන්නේ සෝලා පැනල් එකට? ඊළඟට විහාර මහදේවි පාර්කයක ගාව අපි යනකොට එනකොට පේනවා එතන කට්ටිය ආට් ඇඳලා විකුණනවා. හරි කලාකරුවන්ගේ ආර්ට් වර්ක් එකට දැන් වැට් එක ගහනවා. ඊට පස්සේ විහාර මහදේවි පාර්කයෙන් රුපියල් 20,000ට මේව එකක් අත්තත් වැට් එකක් ගෙවන්න. හරි ඒ නිසා මේවා ගැන තමයි අපි කිව්වේ හොයලා බලන්න කියලා. දැන් ඇමතිවරයා කිව්වා බිලියන 900 ගාණක් එකතු කරගන්න තියෙනවා කියලා. සමහර පුද්ගලෝ සහ මේ ප්‍රවෘත්ති කට්ටිය මේක ලොකු කරලා ගැහුවා. මම ඇමතුමත් එක්ක එකඟ වෙනවා ඇතර. මොකද 182ක් එකන නඩු දාලා තියෙනවා. ඒක මේ 900ම අපිට එකතු වෙන්න ඕනේ කියලා නෑ. බට් අඩුම ගාන 200-300ක්වත් එකතු වෙන්න ඕනේ. ඉතින් එහෙමනම් මේ 200-300 එකතු කරගන්නවා වෙනුවට මේ කිරිපීටිය සමාවෙන්න කිරියකට මේ මේ කෘෂි උපකරණයට බද්ධ ගහන එක අසාධාරණයි කියන එක මේ රටේ සියලුම දෙනා ඔකට්ටියට කියනවා. ඒක තමයි අපි විපක්ෂයක් හැටියට කඩා කප්පල් නොකර මේ වැඩපිළිවෙල කොහොමද කරගන්නේ කියන එක පිළිබඳව මේ තර්ක ඉදිරිපත් කරන්නේ. අනිත් එක ඕන් කියනවා IMF එක කිව්වලු IMF එකේ අනුමැතිය ලබා ගන්න නම් මේවා කරන්න ඕනේ කියලා. IMF එක කියලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. සාමාන්‍යයෙන් ජන ජීවිතයේ පාවිච්චි වෙන ප්‍රවාහන, අධ්‍යාපනය, සෞඛ්‍ය, මූලික ආහාර ද්‍රව්‍ය වලට ගහන්න එපා කියලා. ඒක තමයි කියලා තියෙන්නේ. එතකොට මම අපි දැන් කියපු ලයිස්ව මේවට අයිති වෙන්නේ නැද්ද? අපි මේ කියපු ලයිස්ව අයිති වෙන්නේ නැද්ද? ඒතර IMF එකට බනින්න එපා. IMF එක කිව්වේ නැහැ මේ මේ පෝෂකකට මේ වැට් එක ගහන්න කියලා. ඕගොල්ලෝ සමහරව අයින් කරා සමහරව අයින් කරේ නැහැ මේ මේ නිදහස් කිරීම. ඉතින් ඒ නිසා මේ ආර්ථික IMF එකේ කතා කරන්නේ ඒ ආර්ථික මේ ව්‍යුහය පිළිබඳ. ඔව් අපිට මේ රාමුව. මේ රාමුව ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ අපි. මේ එතකොට ඒ ක්‍රියාත්මක කිරීමේදී කොහොමද ආර්ථික කටයුතු වලට එහාට ගිහිල්ලා සමාජ කටයුතු සම්බන්ධයෙන් මිනිසුන්ගේ ජීවත් වීම සම්බන්ධයෙන් තීරණ ගන්න ඔය කට්ටිය. හරි ප්‍රොෆෙසර් ඔය කට්ටිය. ඊළඟට මේ වෙලාව අඩු වෙන නිසා දැන් වැට් එක ත්‍රෙෂෝල්ඩ් එක ඒ කියන්නේ සීමාව ඉස්සර තිබුණා 60කට ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒක 300කට ගෙනිච්චා මේ නිදහස් කිරීම. හරි එහෙම කළා වැට් ෆයිල් ඔක්කොම වහලා දැම්මා. දැන් වැට් ෆයිල් අලුතෙන් ඇරලා තියෙනවා. එතකොට දැන් තියෙන වැට් ෆයිල් එක රුපියල් මිලියන 80ක් හොයනවා නම් අවුරුද්දකට එතනින් එහා කට්ටිය තමයි වැට් එක ගහන්නේ. දැන් මේක රුපියල් මිලියන 60ට අඩු කරලා තියෙනවා. ඉතින් කොහොමද අපි මේ කට්ටිය හොයාගන්නේ? පිටකොටුවේ මේ වෙළඳන් කරන කට්ටිය කොහොමද මේ මේ 1 minute I'll stop sir. හරි කොහොමද මේකට එකතු කරගන්නේ? ඊට පස්සේ social security එක මිලියන 120 නම් මීට කලින් ගෙවන්න තිබුණේ මිලියන 60කට වඩා ආදායමක් තියෙනවා නම් දැන් ගෙවන්න ඕනේ. කොහොමද ඒ කට්ටිය හොයාගන්නේ? දැන් අපි ඔයගොල්ලන්ගේ ප්‍රශංසා කරපු එක දෙයක් තිබ්බා budget speech එකේ. ඒ තමයි මේ වැට්පත් මේ ආදායම් බදු දැලට එකතු කරගන්න ඕනේ කියලා. මේ බිල්ඩින් ප්ලෑන් පාස් කරනවා නම් ආදායම් බලු පත්‍රයක් ගන්නවා නම් වාහනයට. හැබැයි කොහොමද ඒ ක්‍රියාමාර්ගයේ මහ පොළවේ ක්‍රියාත්මක කරන්නේ? දැන් උදාහරණයක් හැටියට අපි හිතමු කතානායකතුමා ඔබතුමා ගියා ඔබතුමාගේ වාහනේ ආදායම් බල පත්‍රේ කරගන්න. වැට් මේ ටැක්ස් ෆයිල් එකක් නැහැ කියලා හිතමු. ඔබතුමාට තියෙනවා මම දන්න උපකල්පනය කරමු. එතකොට එතන ඉන්න පුද්ගලයා කියනවා ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරන්නේ නැත්නම් ඔයාලට මේ ඩ්‍රයිවර් ලයිසන් එක මේ රිනූ කරන්න බෑ කියලා. එතකොට මොකද වෙන්නේ? එතකොට එතන කවුද දාලා තියෙන්නේ මේ වැඩේ කරගන්න? ඉතින් ඒ නිසා මේ මහපොළේ ක්‍රියාත්මක කිරීමේදී ගැටලු ගොඩක් එනවා. අවසාන වශයෙන් මම කියන්න කැමති මේගොල්ලෝ කියනවා මේ අස්වැසුම මීට වඩා ඵලදායි වැඩපිළිවෙලක් වැට් එක ගැහුවට කමන්නේ අපි අස්වැසුම දෙනවා කියලා. අස්වැසුමට තෝරගත්ත පුද්ගලයන් ගැන ලොකු විවේචනයක් තියෙනවා. ඒ නිසා ඔබතුමාලා මේකයි අස්වැසුමයි මේ 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 සම කරන්න එපා. අනිත් එක අස්වැසුම දෙන්නේ කෙටි කාලීන වැඩක් විතරයි. අවසානම වශයෙන් මේක එකක් තියෙනවා දේශීය මෘදුකාංග හදන කට්ටිය පිටරටට එව අරිනවා නම් ඒ කට්ටියට වැට් එකක් ගහන්නේ නැහැ. හැබැයි ඒ කට්ටිය ලංකාවේ මේවා විකුණනවා නම් වැට් එකක් ගහනවා. මේකේ ප්‍රධානම මේ මේ මේවා එක ආවේ විවේචනය ආවේ මේ ඌබර් එකයි පික් මී එකයි සම්බන්ධ. ඒ දෙක මම උදාහරණයක් හැටියට අරගෙන මේක නවත්තන්න. තව ගොඩාක් කර්මා ආයතන තියෙනවා. ඒක ඌබර් එක බිල් කරන්නේ නෙදර්ලන්ඩ්ස් වලින්. හරි? පික් මී එක බිල් කරන්නේ කොලඹින්. එතකොට මේ දැනට බදු ගහන විදියට මේ බිල එවන තැනට අනුව තමයි වැට් එක තීරණය වෙන්නේ. එතකොට නෙදර්ලන්ඩ්ස් වලින් නම් ඒක ෆොරින් සර්විස් එකක් වැට් නෑ. පික් මී ලෝකල් සර්විස් එකක් වැට් තියෙනවා. ඉතින් එතන ලොකු අසාධාරණයක් තියෙනවා. ඒ නිසා මම අත වශයෙන්ම සන්තෝෂ වෙනවා සියලුම දෙනා අපි මුදල්කාරක සභාවට ගෙනල්ලා කතා කරා. කතා කළා අපි තීරණය කරා දෙසැම්බර් 31 වෙනිදාට කලින් ඒගොල්ලෝ අපිට කියනවා කියලා කොහොමද මේ නීතිය අර්ථකථනය කරන්නේ. මොකද ලෝකෙ හැම රටේම වගේ වැට් එක තීරණය වෙන්නේ පරිභෝජනය වෙන ජුරිස්ඩික්ෂන් එකේ. It is where the service is consumed. So, මෙවැනි කාරණා මතක් කරමින් මේ මේ මගේ කාලය ලබා දීම පිළිබඳ සන්තෝෂ වෙනවා බොහොම
ස්තුතියි. ප්‍රොෆෙසර් රංජිත් බණ්ඩාර.
ගරු කතානායකතුමනි, අද සුවිශේෂී විවාදයකට අපි සම්බන්ධ වෙලා ඉන්නේ. අපි හර්ෂශීල මැතිතුමාටත් ඒ වගේම අපි මුදල් රාජ්‍ය මැතිතුමාටත් මේ සාකච්ඡාව පිළිබඳ හොඳ පසුබිමක් සකස් කිරීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ගරු කතානායකතුමනි, රජය රාජ්‍ය අයවැය හිගේ විදිහට
Order please, Deputy Speaker will take the chair.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රාජ්‍ය අයවැය හිගේ විදිහට 2024 අවුරුද්දේ රුපියල් ට්‍රිලියන 2.85ක ඉලක්කයක් මායිම් කරලා තියෙනවා. ඒක ඩොලර් බිලියන 8.73ක් විදිහට තමයි පෙන්වලා දීලා තියෙන්නේ. මේක දළ දේශ නිෂ්පාදිත අනුපාතිකයක් විදිහට ගත්තොත් 9.1% විතර වෙනවා. මේක මුල් වටේ ඇස්තිමේන්තු කරලා තිබුණේ 7.9% විදිහට. ඒ වගේම රජයේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 4.1ක ඉලක්කයකට 2024 අවුරුද්දේ අරගෙන යන්නත් කල්පනා කරලා තියෙනවා. මේක ට්‍රිලියන 2.85ක වැඩිවීමක් විදිහට තමයි 2023 අවුරුද්දට සාපේක්ෂව අපි දකින්නේ. මුදල් අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කරද්දී සහ ඊට පස්සේ මේ විවාදයට සම්බන්ධ වෙච්චි අවස්ථාවන්වල එක කාරණයක් ඉස්මතු කළා. ඒ තමයි මේ ආදායම් ඉලක්ක ඉහළින් තබා ගැනීම කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත හැරවීමේ පදනම සකස් කරගන්න කියලා. අපි විශ්වාස කරනවා ඒක ඇත්ත. අපි කැමති වුණත් අකමැති වුණත් අපේ ආර්ථිකය කිසියම් ස්ථාවර මට්ටමකට අපි ගත යුතු වෙනවා. ඒ සඳහා වන පදනමත් අපි සකස් කරගන්නට ඕන. ඒ වගේම අපිට පුළුවන්කමක් නැහැ හැමදාම ලෝකෙට අතපාන්න. ඒ වගේම නැවත වාරයක් මේ රටේ ආර්ථිකය කඩා වැටෙන එකට ඉඩ දෙන්නත් පුළුවන්කමක් නැහැ. ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ආර්ථිකය කඩා වැටුනේ ගොඩක් හේතු තියෙන්න පුළුවන්. අපි ලබාගත්ත විදේශ ණය අපිට ගෙවන්න බැරි වුණා. ඒවට අවශ්‍ය කරන විදේශ සංචිත අපි සතුව තිබුණේ නැහැ. පසුබිම් මේ කතා ගොඩක් තියෙනවා. කොවිඩ් වසංගතය ඇතුළු කාරණා කීපයක් අපිට දක්වන්න පුළුවන්. නමුත් ඒ සඳහා මා කාලය ගන්න කල්පනා කරන්නේ නැහැ. අවාසනාවකට නියෝජ්‍ය කතානායකතුමනි, අපි හැම දෙයක්ම මුදල් රාජ්‍ය ඇමතිතුමා පුන පුනා මේ කාරණේ කිව්වා. අපි හැම දෙයක්ම දේශපාලනෙත් එක්ක පටලවා ගන්නවා. මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. මේ රටේ මහජනතාවට ඇත්ත දැන ගැනීමට තියෙන අයිතිය අපි බරපතල ලෙස උල්ලංඝනය කරනවා. රජයේ මුදල් තමන්ගේ මුදල් ලෙස අවභාවිතාව කිරීම පිළිබඳව මේ අයවැය විවාදේ පුරාම ඉස්මත් වෙච්ච කාරණයක්. රාජ්‍ය සම්පත් හවුලේ මංකොල්ල කෑම පිළිබඳවත් අපිට හොඳ ඉතිහාසයක් තියෙනවායි කියන එක තමයි ඒ කතාබහවල ඉස්මතු වුණේ. ඒ වගේම රජයේ දේපල විනාශ කරලා රාජ්‍ය බලය ලබා ගැනීමේ කුමන්ත්‍රණවල නිරත වීම ඉතිහාසයකුත් අපිට තියෙනවා. දස දහස් ගණනක් මේ රටේ තරුණයෝ පෝරකයට තල්ලු කරගෙන ගිහිල්ලා මරලා පුළුස්සල දාපු ඉතිහාසයකුත් අපිට තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට මතකයි 1989 මහා භීෂණයක් තිබුණා. මේ කවුද මොනවද කරන්න කියලා රට පුරාම පෝස්ටර් ගහලා තිබුණා. අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ අපි දැනගෙන හිටියේ නැහැ මේ මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, එක දෙයක් අපිට කියන්න පුළුවන්. ඒ තමයි අපි අයිති වෙන්නේ ඒ කාලේ පණ බේරාගත්ත පරම්පරාවට. බලය වෙනුවෙන් ඕනෑම පාවාදීමක් කරන්න පුළුවන්. තාත්තා කෙනෙක්ගේ පුතෙක් නොවීම ගැන මම අදත් සතුටු වෙනවා. අපේ අප්පච්චි සාමාන්‍ය රජයේ සේවකයෙක්. හැබැයි අපේ අප්පච්චි නතර කරපු තැනට වඩා ගොඩාක් ඉස්සරහට මම ගිහිල්ලා තියෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, අවාසනාවට අපි නිකන් කන්න බොන්න කැමති ජාතියක් බවට පත් වෙලා බලයට එන්න උත්සාහ කරන හැම කෙනෙක්ම දුප්පත්කම, විරකියාව, මන්දපෝෂණය, ආදායම් ව්‍යාප්ති විෂමතාව වගේ පොදු ගැටලු තමයි කරලියට අරගෙන ඉන්නේ. හැබැයි කවුරුත් මේවට උත්තර දෙන්න සූදානම් නැහැ. මේක කොහොමද අපි විසඳගන්නේ? මේ රටේ දුප්පත්කම අපි කොහොමද නැති කරගන්නේ? ඩොලර් හිගේ කොහොමද අපි මග හරවගන්නේ? සේවා වියුක්ත උපාධිධාරීන්ට අපි රස්සාවල් දෙන්නේ කොහොමද? අවුරුද්දට 1,03,004 ශ්‍රම බලකායට එකතු වෙනවා, එයාට අපි රස්සාවල් දෙන්නේ කොහොමද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි කලින් කලට ආදර්ශ පාට අරගෙන එනවා කරලියට. එක කාලයක් තිබුණා අපිට මතකයි, ඒ දවස්වල ඔය නුවරගියේ පරණ කැලණි පාලමෙන් ලොකු බෝඩ් එකක් ගහලා තිබුණා සෙල්ට ෆෝ ඕල් කියලා, හැමෝටම නිවාස කියලා. මේක ලෝක පූජිත වැඩසටහනක්. අදාළ ඇමතිවරයාට ජාත්‍යන්තර සම්මාන ලැබුණා. හැබැයි අපි හැමෝටම ගෙවල් හම්බුන්නේ නැහැ. මේ අවුරුදු 30කට ඉස්සරහා අපි කරපු දේවල් අදත් අපි කරන්න උත්සාහ කරනවා. වර්තමාන පරම්පරාවේ ප්‍රාර්ථනා වෙනස්. මේක අපි තේරුම් ගන්න ඕන. ඒ නිසා අපි හැම වෙලාවකම හිඟන්නගේ තුවාලේ පෙන්නලා අතපානවා වගේ දේවල් නොකර මේ රටේ ආර්ථිකය එක තැනකට ගන්න මේ හැමෝම එකට එකතු වෙන්න ඕන කාලෙකයි අපි කටයුතු කරන්නේ. ඕක තමයි අපි මුදල් රාජ්‍ය ඇමතිතුමාගේ අවසාන කාරණේ උනේ සාකච්ඡාවට ගත්ත. මේ රටේ හොරකමට වංචාවට විතරද තැන තියෙන්නේ? ඒක විසඳන එකද රාජ්‍ය පාලනය කියන්නේ? මේක ලොකුම ප්‍රශ්නේද අපිට තියෙන? අපි යහපාලනයක් ගෙනාවා, හොරු ඇල්ලුවා, හැබැයි අපිට රට දියුණු කරගන්න පුළුවන්කම ලැබුණේ නැහැ. මේ තියෙන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන්කම ලැබුණේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇයි වැට් බද්ද ඇතුළුව රජ ආදායම් වැඩි කර ගැනීමට අපිට විවිධ ක්‍රියාමාර්ග වලට විටිමිට යන්න වෙන්නේ? මේක විවේචනය කරන්න පුළුවන්. ඉතාම හොඳ පදනමක් ආචාර්ය හර්ෂසිල්ල මැතිතුමා මේ සාකච්ඡාවට එකතු කරා. මම ඒ පිළිබඳව අතිශයින් සතුටටපත් වෙනවා. මුදල් කාරක සභාවේ සමාජිකෙක් විදිහටත් එතුමා ඒ රාජකාරි කරන අවස්ථාවන්වල මේවා පිළිබඳව ඉතාම ගැඹුරු ශාස්ත්‍රීය ගවේෂණයන් කරලා අපිට කරුණු පැහැදිලි කරලා දෙනවා. වැට් බද්ද අය කිරීම පිළිබඳවත්, වැට් බද්ද සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කරන මතය පිළිබඳවත් අපිට පෞද්ගලිකව යම් කාරණා සාකච්ඡා කරන්න අවස්ථාව ලැබෙනවා මුදල් කාරක සභාවේ. ඇත්ත වැට් බද්ද වැඩි කිරීම හරහා අපි කවර භාෂාවක් භාවිතා කළත් විශාල පීඩනයක් මේ රටේ මහජනතාව මතට වැටෙනවා. ඒක හොඳයි කියලා කියන්න බෑ අපි ආණ්ඩු පක්ෂයේ හිටියා කියලා. අපි හැමෝම කැමති අඩු බද්දක් ගෙවලා සමහරට බදු නොගෙවා අපේ වියදම් කරන්නත් ආදායම උපයා ගන්නත්. නමුත් අවාසනාවකට නියෝජ්‍ය කතානායකතුමනි, ආණ්ඩු බලය ලබා ගැනීමට අපි එවැනි යෝජනා කළත් ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන්කමක් නැහැ. අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමන්ගේ මැතිවරණ ප්‍රකාශයේ ඉතිහාසයේ 15 බදු සීමාව තීන්දුව කරා. බිලියන 523ක රාජ්‍ය ආදායමක් අතාරින්න කල්පනා කරා. ඒ වෙලාවේ අපි විවේචනය කරා මේක කරන්න බෑ, මේක කරලා කරන්නේ කොහමද? අද අපි මේක වැඩි කරනකොට අපි ඊට එහා පැත්තේ විවේචන වලට යනවා. එනිසා නියෝජ්‍ය කතානායකතුමනි රටක පොදු සේවාවන් අපි ප්‍රශස්ත මට්ටමක තියාගන්නට ඕන. අපි දන්නවා ඊයේ පුවත්පත්වල තිබුණා රජයේ රෝහල්වල බෙහෙත් වර්ග 250ක් අඩුයි. දැන් හර්ෂසිල මැතිතුමා කිව්වා ඔව් රෝහලකට ගියාම සමහර ප්‍රතිකාර ගන්න සමහර පරීක්ෂණ කරගන්න පෞද්ගලික රෝහල් වලට යන්න සිද්ධ වෙනවා. පෞද්ගලික රසායනාගාර වලට යන්න සිද්ධ වෙනවා. එතකොට අය කිරීමට අමතරව
බැඩ්බද්දුත් ගන්න මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි මේක තමයි ඇත්ත. අපිට පුළුවන්කම ලැබිලා නැහැ පොදු සේවාවන් ප්‍රශස්ත මට්ටමකට සපයන්න. ඒ වගේම මහජන සුභසාධනයේ අංක එක විදියට අපි කටයුතු කරපු රජයක්. කටයුතු කරපු රටක්. ඒ නිසා අපිට හැමදාම සිද්ධ වෙලා තියෙනවා මේ අතීතයේ කරපු ගියපු දෑ අද සමග ගලපන්න එක කරන්න පුළුවන්කමක් නැහැ. ඒකට හේතුව අපිට නිදහස ලැබෙනකොට අපේ රටේ ජනගහනය නියෝජ්‍ය කතානායකතුමනි මිලියන 7යි. අද ජනගහනය 3 ගුණයකින් වැඩි කරලා නාගරීකරණය විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා මිනිස්සුන්ගේ ඕනෑපාකම් වැඩි වෙලා හැබැයි අපි අර පරිදිම මහජන සේවාවන් සපයන්න උත්සාහ කරනවා නම් ඒක අපිට කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මම යෝජනා කරන්නේ අපිට ආදායම් උත්පාදන මාර්ග තීව්‍ර කරගන්නේ නැතුව මේක කරන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම ඩොලර් රුපියය ගැනීම සඳහා අලුත් වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක නොකර මේක අපිට කරන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම ඌන උපයෝජන ලක් වෙලා තියෙන මානව සහ භෞතික සම්පත් පූර්ණ උපයෝජනයට අපි යොදා නොගෙන අපිට මේක කරන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි බදු අනුපාතික වෙනස් කිරීම හෝ බදු පදනම පුළුල් කිරීම රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා එකම විකල්පයේ විදියට අපි හිතන්නත් නරකයි. ඒ නිසා අපිට මහජනයා පීඩනයට ලක්වන සමහර දුෂ්ට බලවේගවලට මේක සටන් පාඨයක් කරගන්නත් ඉඩ දෙන්න පුළුවන්කමක් නැහැ. ඔබතුමාට බොහොමත්ම ස්තුතියි.
බෞමංසති ගර්වන්තිතුමනි ඔව් කෙවදු කුමාතමත
රාජ්‍ය මුදල් ඇමතුමා කලින් ප්‍රකාශ කර අර පොත්වලටත් කලින් වැඩබද්ද පැනවී තිබුණා කියලා. හැබැයි මේ 2002 පැහැදිලිව තියෙනවා පොත්පත් පොත් වැඩබද්දෙන් නිදහස් කරලා තියෙනවා කියලා. ඒක එතකොට අලුතෙන් ඇතුල් වෙන්නේ. ඒකම නියෝජ්‍ය කතානායකතුමනි දැන් අර අලුතෙන් ඇතුල් වෙච්ච 97 මොකද්ද කියන එක මේ සභාවට දැනුම් දුන්නා නම් කිසිම ප්‍රහෙලිකාවක් නැහැ කාටවත්. එතකොට දැනගන්න පුළුවන් උදව් කරන්න නම් පක්ෂ වෙන්න පුළුවන් විපක්ෂ වෙන්න පුළුවන්. ඇයි ඒක නොකරන්නේ?
ගරු සිඹල පිටින්
ඇත්ත. ඔව් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සියලුම බදු වැට් නීතිය අනුව වැඩබද්දට යටත්. මම කිව්වේ අපි එයින් 138ක් නිදහස් කරලා තිබුණා. අද ඒ තමයි 97ක් අහිමි කරන්නේ. නැතු මේ අරුතේ මේ ලංකාවේ ඒවට බැඩ්බඩ් පනවනව නෙවෙයි. මේ අර වැඩබඩු නිදහස දීලා තිබුණේ වෙන තමයි. ඉතින් දැන් මේ 197 මේ 97 බාණ්ඩ තියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි 3400ක්. ඉතින් මේක අපි මේ රහසේ කරන දෙයක් නෙවෙයි. මේක එලි දක්වනවා. ඔබතුමාට මොනව හරි දැනගන්න අවශ්‍ය නම් මේ නිලධාරීන් ඉන්නවා. යහන හැම එකකටම පිළිතුරක් දෙන්න මම මෙතන සූදානම් වෙමින් ඉන්නවා.
හොඳයි. බොහොම ස්තුතියි.